දේවාලයේ ගම කන්දේ ගෙදර පුද්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසි පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමීන් වහන්සේ විසින් මේතිරිගල නිස්සරණ වනසෙනසුනේදී නිබ්බාන යන මාතෘකාව යටතේ පවත්වන ලද දේශනා මාලාවේහි දුර්වල ශ්‍රවණ තත්ත්වයේ ගැන සලකා එම ස්වාමීන් වහන්සේ විසින්ම නිවනේ නිවීම ග්‍රන්ථමාලාව ඇසුරෙන් මෙසේ නැවත තැටිගත කරන ලද බව කරුණාවෙන් සැලකුව මැනවි.
නමෝ තස්සේ භගවතු රහතු සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු රහතු සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු රහතු සම්මා සම්බුද්දස්සේ. ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝපධිපටි නිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන. මෙය ශාන්තය, මෙය ප්‍රණීතය, එනම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම, සියලු උපදීන් අතහැර දැමීම, තණ්හාව ක්ෂය කිරීම, නොවැල්ම නම් වූ විරාගය, නැවැත්ම නම් වූ නිරෝධය, නිවීම නම් වූ නිබ්බාන. අතිපූජනීය මහෝපාධ්‍යාය මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන ගෞතම යෝගාවචර මහා සංඝරත්නයන් අවසරයි නිබ්බාණ යන මාතෘකාව යටතේ පවත්වනු ලබන දේශනා මාලාවේ 28 වන දේශනාවයි මේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළමුවෙනි අංගය වන සම්මා දිට්ඨිය, දුක්ඛ සමුදය නිරෝධ මග්ග යන ආර්ය සත්‍ය හතරම පිළිබඳ ඥානීය වශයෙන් හඳුන්වා තිබීමෙන් පෙනෙන්නේ නිරෝධය නැත්නම් නිබ්බාණය පිළිබඳ යම්කිසි වැටහීමක් ප්‍රතිපදාවට අත්‍යවශ්‍ය බවයි. මේ කියන සම්මාදිටිය ඇතිවීමට ප්‍රත්‍ය දෙකක් උපකාර වන බව අංගුත්තර නිකායේ දුගණිපාතයේ සඳහන් වෙනවා. ද්වේමී භික්ඛවේ පච්චයා සම්මාදිට්ඨියා උපාදාය කතමේ ද්වේ පරතෝච ඝෝසෝ යෝනිසෝච මනසිකාර. මහණින්, සම්මාදිට්ඨිය ඇතිවීමට මේ ප්‍රත්‍ය දෙකෙක්ගේ කවර දෙකක්ද? අනුන් වෙතින් ධර්ම ഘോഷය අසන්නට ලැබීම, තමා තුළ කෙරෙන නුවණින් මෙනෙහි කිරීම. යෝනිසෝ මනසිකාර කියන වචනයට අපි සාමාන්‍යයෙන් නුවණින් මෙනෙහි කිරීම කියන සිංහල වචනේ යොදුවට මොකද ඊට වඩා ගැඹුරක් මේ පදයේ තිබෙනවා. යෝනිසෝ කියලා කියන්නේ හට ගැනීම අනුව, නිදාණය අනුව, ප්‍රභවය අනුව මෙනෙහි කිරීම. යෝනිසෝ මනසිකාර කියන එකේ තේරුම ඒකයි. මේ යෝනිසෝ මනසිකාරය කියන එකේ අර්ථය හොඳට පැහැදිලි වෙන තැනක් තමයි අප කලින් දේශනාවකදී පටිච්චසමුප්පාදය පිළිබඳව විස්තර කරන අවස්ථාවක මහා ප්‍රධාන සූත්‍රයෙන් උපුටා දැක්වුව උපස්සී බෝසතාණන් වහන්සේ පටිච්චසමුප්පාදයේ අග කෙළවරේ සිට යෝනිසෝ මනසිකාර ක්‍රමයෙන් විමසමින් ගිහිල්ලා ඒ නියම ප්‍රභවයට පෙනී ආකාරය. කිම් හිනුකෝ සති ජරා මරණං හෝති, කිම් පච්චයා ජරා මරණං, ජාතියා හෝ සති ජරා මරණං හෝති, ජාතිපච්චයා ජරා මරණං ආදී වශයෙන් කුමක් ඇතිකල්හි ජරා මරණය වෙයිද, කුමක් ප්‍රත්‍ය කොටගෙන ජරා මරණය වෙයිද, ජාති ඇතිකල්හි ජරා මරණය වෙයි, ජාතිය ප්‍රත්‍ය කොටගෙන ජරා මරණය වෙයි ආදී වශයෙන් ජරා මරණයේ ඉඳලා ක්‍රමක්‍රමයෙන් ඉහළට යෝනිසෝ මනසිකාරය විහිදුවල අවසානයේ අර විඥාන නාම රූප කියන සංසාර වටයට පැමිණ හැකි එදා ඒ අවස්ථාවල සාකච්ඡා කරලා තිබුණා. එතකොට මේ අනුව අපට හිතා ගන්න පුළුවනි යෝනිසෝ මනසිකාරය කියන එකේ ගැඹුරු අර්ථය සලකලා බැලුවාම පටිච්චසමුප්පාදයේ ස්වතන්තාණය තුල දැකීමට අවශ්‍ය ආකල්පයක් ඇති කර ගැනීම. එතකොට මෙන්න මේ යෝනිසෝ මනසිකාරය මතුකර ගැනීමට උපකාර වන යම් යම් මූල ධර්ම දැනටමත් මැජික් දර්ශන, දාම් ක්‍රීඩා ආදී උපමාවලින් ඉදිරිපත් කරලා තියෙනවා. යමක් දෙයක් වන්නේ, යමක වස්තු තත්ත්වයේ රඳා පවතින්නේ ඒ දෙයින් කෙනෙකු තුළ හටගැන්වෙන ප්‍රතික්‍රියා මතයි, ඇතිවන මනෝභාවයන් මතයි යන මූල ධර්මය අපට පැහැදිලි වුණා. ඒ උපමා කතාවලින් බාහිර ලෝකයේ අප තියෙන හැටියට සැලකෙන නිමිති සංකේත ආදියට නිමිති තත්ත්වයේ සංකේත තත්ත්වයේ ලබා දෙන්නේ මේ පුද්ගල සන්තානයේම දීර්ඝ කාලයක් තිස්සේ අනුශය සහිතව මුල් බැසගෙන තිබෙන රාග දෝෂ මෝහ යන කෙලෙස් බව ඒ මැදික් දර්ශන දාම් ක්‍රීඩා ආදී උපමා කතාවලින් සෑහෙන දුරට පැහැදිලි වෙන්නේ නැති. සුචිලෝම සූත්‍රය යෝනිසෝ මනසිකාරයට අදාළ කරුණු ඉදිරිපත් කරන සැටි සාකච්ඡා කරමින් සිටියදී අපට පසුගිය දේශනේ නවත්වන්න සිදුවේ. රාග දෝෂ අරති රති ලෝමහංස නම් වූ ලොමු දෙහැගැන්ම මනෝ විතර්ක ආදී කොතනින් හටගන්නේද කියලා ඒ සුචිලෝම යක්ෂයා අසූ ප්‍රශ්නයට බුදුරජාණන් වහන්සේ දුන්න පිළිතුර ඒවා මෙතනින් හටගන්නා බවයි. කුතෝ නිදාන කුතෝජා කුතෝ සමුත්ථාය ආදී වශයෙන් ඒ යක්ෂයා අසූ ගාථාවේ පදවලට බුදුරජාණන් වහන්සේ දුන්න පිළිතුර ඉතෝ නිදාන ඉතෝජා ඉතෝ සමුත්ථාය. මේ ඉතෝ මෙතනින් කියලා කිව්වේ තමා තුළින් කියන අර්ථය. ඒක වඩා පැහැදිලි වෙනවා ඊළඟට බුදුරජාණන් වහන්සේ දෙසූ ගාථාව. ස්නේහජ අත්ථසම්භූත අත්ථසම්භූත කියන පදයෙන් මේ කාරණේ පැහැදිලි වෙනවා. තමා තුළින් හටගත් කියන එකයි. මේ අත්ථසම්භූත ස්වභාවයේ නිදර්ශන වශයෙන් බුදුරජාණන් වහන්සේ මුඛගසේ අරළු මාළු ආදලක් උපමා වශයෙන් මේ ගාථාවෙන් දැක්වුවා. ස්නේහජ අත්ථසම්භූත නිග්‍රෝධමීව කන්දය නිග්‍රෝධමීව කන්දය ඒ කියන්නේ නුගගසේ කඳෙන් එහෙම නැත්නම් අතු වලින් පහතට බහින අරළු පොළොවට සායියල වැදුනට පස්සේ පළමු නුගගස මොකක්ද කියලා හඳුනගන්න බැරි තරමට ඒකේ නිදාණයේ ප්‍රභවය අප්‍රකට වෙනවා. ඒ වගේම තමයි මාළුවා වැලක්. ගහකල් දෙබලයක පැලවෙන මාළුවා ඇටයක් මාළුවා වැලක් වෙලා හැදිනකොට ගහක් මැරෙනවා. එමනක් නොවේ මේ මාළුවා වැල ඒ ගස වසාගෙන පැතිරුණාට පස්සේ කොහෙන් හටගත්තද කියලා මුලක් හිතාගන්න බැරි තත්ත්වයක් තිබෙනවා. මේන් පේනවා අපට සාමාන්‍යයෙන් මේ අත්ථසම්භූත ස්වභාවය අප්‍රකට. මේ වාචුලකින් මහට ගන්නා බව ප්‍රකට වෙන්නේ නැහැ. යෝනිසෝ මනසිකාරයෙන්ම බැලුවොත් නිසා. ඒක නිසා ඒක දැක ගැනීම ඉතාම අවශ්‍ය කාරණයක් බවත් බුදුරජාණන් වහන්සේ අවධාරණය කරනවා. ඒ බව සුචිලෝම සූත්‍රයේ අවසාන ගාථාවෙන් කියවෙනවා. ඒක ප්‍රතිපදාවට අදාළ වූවක් බවත් පැහැදිලිව ප්‍රකාශ වෙනවා. යේනං පජානಂತಿ යතෝ නිදානං තේනං විනෝදෙන්ති සුනෝ හියක් තේදු තරං ඕගමිමන් තරන්ති අතින්න පුබ්බං අපුනබ්භවයි. යේනං පජානಂತಿ යතෝ නිදාන කියලා කියන්නේ අර කියාපු රාග දෝෂ මෝහ අරති රති ලෝමහංස මනෝවිතක් ආදී සියල්ලම යම් තැනකින් හටගන්නව නම් ඒ හටගන්නා තැන ඒ සියල්ලි ප්‍රභවය යම් කෙනෙක් හරියාකාරව තේරුම් ගනිද්ද තේනං විනෝදෙන්ති ඔහු ඒ සියල්ලම දුරු කරයි. සුනෝහි යක්ක අසබ යක්ෂය තේ දුත්තරං ඕගමිමං තරන්ති අතින්න පුබ්බං අපුනබ්භවා. ඔහු පුනර්භවය නැති කිරීම පිණිස එතෙර වීමට දුෂ්කර වූ මෙතෙක් එතෙර නොවු මේ සැඬවතුන් එතෙර වෙත් කියන එකයි ඒ ගාථාවේ අදහස. මේ ගාථාවේ යතෝ නිදානං යන පදයේ අටුවාව තෝරන්නේ සමුදය සත්‍ය තණ්හාව යනුයි. අත්ථ සම්භූත යන පදයේ අටුවාවේ තෝරන්නේ අත්ථනි සම්භූතා තමා තුල හටගත් යන්නේ. නමුත් ඒ පදයේ කියන බැඩි සැලකිල්ලක් යොමු කරලා නැහැ අටුවාව. මේ ගාථාවේ යඳුරු අර්ථය මතු කර ගැනීමට නම් අපිට මේ අත්ථ සම්භූත කියන පදයේ ඉදිරියට ගන්න සිද්ධ වෙනවා. ඒ පදයේ මේ සුචිලෝම සූත්‍රයට කලින් අප විවරණය කළ සංයුත්තනිකායේ කෝසල සංයුත්තේන ගාථාවකත් සඳහන් වෙනවා. ලෝභ දෝසෝ ච මෝහෝ ච පුරිසං පාපචේතසං හිංසන්ති අත්ථ සම්භූතා තච සාරං සම්ඵලං. ලෝභයත් දෝසයත් මෝහයත් ඇතුළතින් මහටගෙන පාප සිතුවිලි ඇති පුද්ගලයාව වනසනවා විනාශ කරනවා නොසනවා ඒ පුද්ගලයාට හිංසා කරනවා. උපමාව දෙන්නේ කුමක්ද? තච සාරං සම්ඵලං. උණබට වැනි පොතුහර ගසක් පියදුනාම එහි ඵලය ඒ ගසම විනාශ කරන්නක් නෙමෙයි. එතකොට එතන අත්ථ සම්භූත කියන පදේ සඳහන් වෙනවා. දැන් එතකොට අපි මේ අත්ථ සම්භූත කියන පදේ වැදගත්කම ගැන ගැඹුරට කල්පනා කරලා බලනකොට අපිට පළමුවෙන්ම සිහි ගන්න පුළුවනි මේ දේශනා පෙළ ආරම්භයේදීම අපි මහා නිදාන සූත්‍රයේ පටිච්චසමුප්පාද විග්‍රහ කරන තැන විඥාන නාම රූප දෙක අතර පවතින අන්‍යමඤ්ඤ පත්‍ය සම්බන්ධතාව අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධතාව අපි තේරුම් කරන්නට උත්සාහ කළේ දියසුලියක උපමාවක් ආශ්‍රය. දියසුලියක ක්‍රියාකාරීත්වයක් ආශ්‍රය. මෙන්න මේ අත්ථ සම්භූත කියන පදේ බැලු බැලමට තේරුම නම් තමා තුළ හටගත් එහෙම නැත්නම් ආත්මේ හටගත් කියන එකයි සාමාන්‍ය තේරුම බැලු බැලමට අර්ථය. නමුත් ආත්මය හැටියට තමා හැටියට ඒකකයක් හැටියට හිතන මේ ක්‍රියාකාරී කේන්ද්‍රස්ථානයේ ඇත්ත වශයෙන්ම ද්වේතාවක් මත පදනම්වුවා. ද්වේතාවක් අනුව පවතින ද්වේ කියන්නේ දෙකක්, දෙකක් උඩ පවතින දෙයක්. මෙන්න මේ ආත්මය පිළිබඳ හැඟීම. ඒකයි විඥාන නාම රූප අන්‍යෝන්‍යත්‍ය සම්බන්ධතාව කියලා ප්‍රකාශ කළේ කන්නේ. විඥාන පත්‍ය නාම රූපං නාම රූපච්ච විඥාන. ඊට එහාට යන්නේ නැහැ. අර විපස්සී බෝසතාණන් වහන්සේ යෝනිසෝමනසිකායෙන් තේරුම් ගත්තේ ඒකයි. මෙතන තියෙන එක්තරා විදියක එකතැනම කරකැවිලා සංසාරයක්. එතකොට මෙන්න මේ ද්වේතාව අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධතාවක් බව වටහා නොගැනීම තමයි මුලාව, අවිද්‍යාව. ඒක වටහා ගැනීම තමයි නියමාකාරයෙන් අර කෙලෙස්වල ප්‍රභාවය තේරුම් ගැනීම. මේක වටහා නොගැනීම හරියට අපි දාම් ක්‍රීඩා උපමාව නැවත මතක් කරගන්නව නම් පිල් බෙදීම වගේ. යාළුවෝ දෙන්න හවුල් වෙලා අර දාම් පෙතත් ඒක ඉත්තන් එහෙමත් සකස් කරගත්තේ. නමුත් ක්‍රීඩාව ආරම්භ කරන්න නම් දෙන්න දෙපිලක් වෙන්න ඕන. මේ පිල් බෙදීමෙන් පස්සේ තමයි ඇත්ත වශයෙන්ම ජය පරාජය ගෙන දෙන ඒ ක්‍රීඩාව ආරම්භ වෙලා ඒ සියලු සංස්කාරය වැඩිලා ජය පරාජය වශයෙන් මේ දෙදෙනාට ඒ වගේ ප්‍රතිවිපාක ආනිසංස ලබා ගන්න සිද්ධ වෙනවා. ඔන්න ඔය විදිහේ ධර්මතාවක් මේක යටින් තිබෙනවා. එතකොට අත්ත්‍ය සම්භව කියන්නේ මේ අත්ත්‍ය සම්භව தත්ත්වයට පදනම වෙන මේ ද්වේතාවය ඇත්ත වශයෙන්ම අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධතාවක් බව වටහා නොගැනීම තමයි අවිද්‍යාව. වෙනත් විදිහකින් කියනවා නම් මේ විඥාන නාම රූප දියසුලිය හට ගැනීමට උපකාර වන සංස්කාර නිපදවන අවිද්‍යාව තමයි මේ කියන අන්‍යමඤ්ඤ පත්‍ය සම්බන්ධතාව තේරුම් ගැනීම. ඒ නිසා තමයි නාම රූප සංස්කාර සම්මර්ෂණය කරන්නේ කියලා ඔය විදර්ශනාවේදී උගන්වන්නේ. ඒක තේරුම් ගත්තාම තමයි මේ දෙකේ ඇති අන්‍යෝන්‍ය සම්බන්ධතාව කෙනෙකුට වැටහෙන්නේ. ඔය විදිහට අපිට හිතා ගන්න පුළුවන් මෙන්න මේ විදිහේ පිළ බෙදීමක් මේක යටින් තියෙනවා. මේ විදිහට කල්පනා කරනකොට අර අටුවාවේ යතෝ නිදානම් කියන පදය තෝරන්නේ තණ්හාව හැටියට. නමුත් ඇත්ත වශයෙන් අපිට ගන්න වෙන්නේ අවිද්‍යාවයි. මේක නිදානේ ඇත්ත වශයෙන්ම නොදැනීම. ඒ නිසාම තමයි බුදුරජාණන් වහන්සේ පටිච්චසමුප්පාද ධර්මයේ දේශනා කරන අවස්ථාවේ තණ්හාවත් ඉක්මවල යහට ගිහිල්ලා අවිද්‍යාවයි මුල් තැන තැබුවේ. මේ කටු ආචාර්යින් වහන්සේලාත් බොහෝ විට ගැටලුවක් හැටියට ප්‍රකාශ කරනවා. නමුත් නියම කාරණේ කුමක්ද? අවිද්‍යාව තණ්හාවට වඩා ප්‍රාථමික. මේ අපි ප්‍රාථමිකයි කියන වචනයේදී මූලිකයි කියන එකට. තණ්හාවට තිහාට හිත වීදුවල බැලුවාම අවිද්‍යාව. ඒක නිසා තමයි අවිද්‍යාවත්ේව අශේෂ විරාග නිරෝධා. අවිද්‍යාව නැති කළ දාට තමයි අනිත් ඔක්කොම අනිත් පැත්තට හැරෙන්නේ. එතකොට මේ අවිද්‍යාව ප්‍රාථමික. වෙනත් විදියකටත් අපිට මේක තේරුම් කරන්න පුළුවන්. දැන් තණ්හාවට අරමුණ අල්ලා ගැනීම තමයි අපි උපාදාන කියලා කියන්නේ. ඇත්ත වශයෙන්ම අල්ලාගෙන ඉඳීම වගේ. එතකොට තණ්හාවේ අරමුණ අල්ලාගෙන සිටීමට හැකි දෙයක් තියෙන හැඟීම දෙන්නේ අන්නර දේතාව පිළිබඳ ගැඹුරු අවබෝධයක් නැතිකම. මේක ඇත්ත වශයෙන්ම අල්ලා ගන්න දෙයක් තියෙනවා කියන හැඟීම යටිහිතේ තියෙන නිසා තමයි අර තණ්හාවට උපාදාන වශයෙන් අල්ලාගෙන සිටීමට දෙයක් ලැබෙන්නේ. වස්තු තත්ත්වයක් ඒ දෙයට ලැබෙන්නේ. මෙන්න මෙහෙම කල්පනා කරලා බැලුවා අපිට පෙනෙනවා මේ ද්වේතාව කියන කාරණයේ මේක යට තියෙන අන්‍යමඤ්ඤපත්‍යතාව තේරුම් ගැනීම ඇත්ත වශයෙන්ම මුළු මහත් සාංසාරික ප්‍රයත්නට හේතු වන කාරණයක්. මේ අත්‍ය සම්භව කියන වචනය ගැන තවදුරටත් අපි සේවුම් ගන්න උත්සාහ කළොත් ඉතාමත් හොඳ වටිනා ගාථාවක් අපිට හොයාගන්න පුළුවන් මහා පරිනිබ්බාන සූත්‍රය. ඒ ගාථාව මහා පරිනිබ්බාන සූත්‍රයේ පමණක් නොවේ අංගුත්තර නිකාය අටකණි පාඨයේ උදානේ ගච්ඡන්ත වර්ගයේ සඳහන් වෙනවා. තුල මතුලංච සම්භවං භව සංඛාරම අවස්සජිමි අජ්ජතරතෝ සනාහිතෝ අභින්දි කරකමෙව අත්ත සම්භවං. ඒ ගාථාව බුදුරජාන් වහන්සේ දේශනා කළේ එතන සිද්ධිය වශයෙන් සඳහන් වෙන්නේ චාපාල චේතියනම් ස්ථානයේදී බුදුරජාණන් වහන්සේ තව තුන් මාසයකින් තථාගත පරිනිර්වාණය වෙනවා කියලා ආයු සංස්කාරයේ හැරගම්මා. ඒ අවස්ථාවේ ප්‍රතිවිය කම්පා වුණා. ඒ භූමිකම්පාවෙන් පස්සේ බුදුරජාණන් වහන්සේ උදාන ගාථාවක් වශයෙන් වදාළ ගාථාවයි මේ. මේ ගාථාව පෙර අපර දෙදිගම උගතුන් බොහොම ගැටළු ගාථාවක් හැටියට ප්‍රකාශ කරනවා. ඒක තේරුම් කරගන්න අමාරුයි. අටුවාචාරින් වහන්සේලා ඒ විදිහටම අර්ථ රාශියක් දෙනවා මේ ගාථාව තේරුම් කරන්න ගිහිල්ලා. විශේෂයෙන්ම ප්‍රගාථා මුලින් සඳහන් වෙන තුලන් අතුලන් කියන පද දෙකට අටුවාචාරින් වහන්සේලා විකල්ප අර්ථ රාශියක් දෙනවා. සුමංගල විලාසිනියත් මනුගත පූර්ණියත් ඒව සඳහන් වෙනවා. පළමුවෙන් මේ කාර්ත්‍යයක් දෙන්නේ තුලන් කියලා කියන්නේ කාමාවචර කර්ම. අතුලන් කියලා කියන්නේ මහග්ගත රූපාවචර අරූපාවචර දෙකම. අතවා කියලා ඊළඟට එහෙම නැත්නම් කියලා තම දෙවෙනි තේරුමක් දෙනවා. දෙවෙනි තේරුම හැටියට කාමාවචර රූපාවචර දෙකම තුලන් කියන වචනයට අල්ලනවා. අතුලන් කියන පදයට අරූපාවචරය අල්ලනවා. තුන්වෙනි අර්ථ ක්‍රමයට අනුව තුලන් කියලා කියන්නේ අල්ප විපාක. විපාක ටිකක් ඉති. අතුලන් කියලා කියන්නේ බොහෝ විපාක. හතරවෙනි තේරුමකුත් දෙනවා. තුලන්ති තුලෙන්තෝ තීරෙන්තෝ අතුලංච සම්භවಂತಿ නිබ්බානංචේව භවංච. හතරවෙනි විග්‍රහයේදී තුලන් කියන පදයේ කෘදන්ත පදයක් හැටියට අරගෙන විග්‍රහ කරන්නේ. තුලන් කියන්නේ තුලණය කරමින් තීරණය කරමින් කියන ක්‍රියාවාදයක් හැටියට එතන දක්වන ක්‍රියා රූපයක් හැටියට. ඊළඟට අතුලන් කියලා කියන්නේ නිබ්බාන. ඉතින් මේ හතරෙන් මොකක් තෝරගන්නවද කියන එක ගැටලුවක්. ඒ මදිවට නිතිප්පකරණයේ පඤ්ඤාතිහාර විභංග නිද්දේශේ මේ ගාථා විග්‍රහ කරන තැන ඊටත් වඩා වෙනස් සත්‍යයක්. තුලන්ති සංඛාර ධාතුව අතුලන්ති නිබ්බාන ධාතු. තුලන් කියලා කියන්නේ සංස්කාර ධාතුව අතුලන් කියලා කියන්නේ නිබ්බාන. අපිට පේනින හැටියට මේ ගාථාවේ අර්ථයට ලං වෙන්න සිදුවෙන්නේ වෙනත් මාර්ගයක. මේ තුලන් අතුලන් කියන දෙපදය අප මෙතෙක් මේ දේශනා මාලාවේදී ඉදිරියට ගත්තු අර ද්වේතා පිළිබඳ මූල ධර්මයේ නියෝජනය කරන ආයුධ පදයක්. තුලන් අතුලන් කියන පද දෙකේ තිබෙනවා සමාන අසමාන කියන අර්ථය. සමාන අසමාන කියන එක යුගලයක්. ආයුධ පදයක්. ඒකිනෙකට විරුද්ධාර්ථවත් හැටියට පෙන්වන පද දෙකක්. තුලන් අතුලන්ච සම්භවං. එතකොට මෙන්න මේ තුලන් අතුලන් කියන සමාන අසමාන කියන ද්වේතාව උඩයි අත්ත සම්භවය නම් වූ ඇතුළතින් හට ගැනීම රඳා පවතින. ඒකිනෙකට ප්‍රතිවිරුද්ධව එහෙම නැත්නම් අර යාළුවෝ දෙන්න විරුද්ධ වුණා වගේ දෙයක්. දාම් ක්‍රීඩා. එහෙම නැත්නම් යමක පළු දෙකක්. එකකම අනිත් පළු හැටියට සලකන්නත් පුළුවන්. එකිනෙකට ප්‍රතිවිරුද්ධ හැටියට සලකන්නත් පුළුවන්. උන් මොහොම තත්ත්වයක් මෙතන තියෙන්නේ. එතකොට තුලන් අතුලන් කියලා කියන මේ බෑ දෙක මේ ද්වේතාව මතයි මේ ආත්ම සම්භවයේ අත්ත සම්භව නම් වූ මේ ක්‍රියාකාරීත්වයේ පවතින. ආත්මය කියන හැඟීමේ විපරීත අදහසේ පදනම එතනයි. මෙන්න මේ අදහස අපට තවත් පැහැදිලිව ප්‍රකාශ වෙනවා සුත්ත නිපාතේ ගාථා දීපේදී. ඒකට නිදුන් තව දක්වන්න පුළුවන්. මාගන්ධ්‍ය සූත්‍රයේ සඳහන් වෙන ගාථාවක්. සත්‍යන්ති සෝ බ්‍රාහ්මනෝ කිං වදෙය්‍ය මුසාති වාසෝ විවදේත කීන යස්මින් සමං විසමං චාපි නත්ති සකේන වාදං පටිසංයුජය්‍ය. මෙතන බ්‍රාහ්මන කියලා කියන්නේ රහතන් වහන්සේටයි. සත්‍යන්ති සෝ බ්‍රාහ්මනෝ කිං වදෙයි. ඒ බ්‍රාහ්මන තෙම ඒ රහතන් වහන්සේ කුමකට නම් සත්‍යයි කියන්නේද? මුසාති වාසෝ විවදිත කීන. කුමක් නම් මුසාවියයි කියන විවාද කරන්නේද? එතකොට සත්‍යයක් නෑ මුසාවක්. මෙතනක් තියෙන්නේ අර්ධයතාවයි. යස්මින් සමං විසමං චාපි නත්ති. යමක තුල සම විසම කියන දෙකම නැත්තේ. සකීන වාදං පටිසංයුජය. එබඳු ඒ රහතන් වහන්සේ එකවරක සංවාදයට පටලැවෙන්නේ. ඒ වගේම අපිට තවත් ගාථාවක් හමු වෙනවා සුත් වෙන පාපිය අත්දඬ සුත්ති. න සමේසු න ඕමේසු න උස්සේසු වදති මුනි. සන්තෝෂෝ වීතමච්චරෝ නාදීති න නිරස්සති. එතන මුනි කියන්නේ රහතන් වහන්සේට. න සමේසු න ඕමේසු න උස්සේසු වදති මුනි. ඒ මුනිවරයා තමා සමයන් අතර තබා තමාට සමාන අය අතර තබා සලකන්නේත් නැහැ. පහත් අය අතර තබා සලකන්නේත් නැහැ. උසස් අය අතර තබා සලකන්නේත් නැහැ. ත්‍රිවිධ මාණ්‍යමයි මේ කියන්නේ. එහෙම පිටින්ම මාණ්‍ය නැති කිරීම නිසාම තමා සමයන් අතරලා සලකන්නේත් නැහැ, හීන අය අතරලා සලකන්නේත් නැහැ, උසස් අය අතරලා සලකන්නේත් නැහැ. සන්තෝෂෝ වීතමච්චරෝ ශාන්ත වූ පහකල මසුරු බව ඇති ඒ මුනිවරයා නාදේති න නිරස්සති. මෙන්න හොඳ වචන දෙකක් මෙතෙන්දී අහුවෙනවා. නාදේති න නිරස්සති. අපිට මේකට කියන්න පුළුවන් ඇදගන්නෙත් නැහැ, විසි කරන්නෙත් නැහැ. එතනත් පේන වර්ධවතාව. මේ අදහසම තුවටක සූත්‍රයේ ප්‍රකාශ වෙනවා. මේ නාදේති න නිරස්සති කියන වචන ගැන විශේෂයෙන් සලකා බලනවා නම් තුවටක සූත්‍රයේ සුත්ත නිපාතයේ කියවෙනවා හොඳ ගාථාවක්. උපසමානුස්සතියට පවා වටිනා ගාථාවක්. අධ්‍යාත්මීව උපසමී නාඤ්‍යතෝ භික්ඛු සම්ති මේ සෙයියේ අධ්‍යාත්තං උපසන්තස්ස නත්ති අත්තං කුතෝ නිරත්ත. අධ්‍යාත්මීව උපසමී නාඤ්‍යතෝ භික්ඛු සම්ති මේ සෙයියේ භික්ෂුව අධ්‍යාත්මයම සංසිඳුවා ගන්නේ අනිකකුගෙන් ශාන්තිය නොපතන්නේ නොසයන්නේ. අධ්‍යාත්ම උපසන්තස්ස ඇතුළත සංසිඳුවා ගත්තහුට නත්ති අත්තං කුතෝ නිරත්ත. ඇදගත්තු දෙයකුත් නැත, විසිකල දෙයකුත් නැත. ඇදගත් දෙයක් නැත්නම් විසිකල දෙයක් කොයින්ද? මේ අත්තන් නිරත්තන් කියන පද දෙක අපිට මීට කලින් අවස්ථාවකත් හමු වුණා දුක්ඨට්ඨක සූත්‍රයේ. අත්තන් නිරත්තන් නැහි තස්සත්ති කියලා හතන් මාංශයට අත්තන් නිරත්තන් දෙකම නැtei කියලා. මෙන්න මේ අත්තන් කියන පදය බොහෝ විට තෝරන්නේ ආත්මය හැටියට. ඒ විදිහට නිරුක්තිය දීම වැරදි කියලා අපි හැඟීමක් නිසාද මේ අත්ත කියලා මෙතෙන්ට එන්නේ? අර නාදීති න නිරස්සති කියන එකෙන් පැහැදිලි වෙනවා දා ධාතුවෙන් එන්නේ ගැනීම, අර ගැනීම කියන අර්ථය. දෙන එතකොට ආදාත්ත කියන පදේ එක්තරා විදිහක අක්ෂර ලෝපියකින් ආදාත්ත ආත්ත වෙනවා. ඊළඟට ඒ දීර්ඝ ස්වරය හ්‍රස්ව වීමෙන් කෙටි වීමෙන් අත්ත වෙනවා. එතකොට ආදාත්ත ආත්ත අත්ත. අන්න ඒක නිසා ආත්මය නොවේ මෙතන කියවෙන්නේ. ඇදගත් දේ, අරගත්තු දේ, අල්ලගත්තු දේ කියන ඒ අදහස. එතකොට මෙන්න මේ නාදයේ තින්න නිරස්සති. ඇද ගැනීම විසිකිරීම කියන දෙක ගැන කල්පනා කරනකොට අපි කලින් අවස්ථාවක සඳහන් කළ අර ස්වයංක්‍රීය බව. අපි දියසුලිය ගැන කතා කරන අවස්ථාවේදී එහෙම ටිකක් නූතන විදිය උපමාත් ගත්තා. ඔටෝමැටික් යන්ත්‍රයක පවා ඔටෝ බවක් නැත කියලා අපි ප්‍රකාශ කළා. ඒ කියන්නේ ස්වයංක්‍රීය යන්ත්‍රය කියලා අපි ව්‍යවහාර කරන දේක පවා ඇත්ත වශයෙන් බලනකොට ස්වයං බවක් නැහැ. මක් නිසාද? අර ද්වේතාව අනුවයි ක්‍රියාත්මක වෙන්නේ. දැන් ජල පොම්පයක් ගැන කල්පනා කරලා බලනකොට ඒ පොම්පේ ක්‍රියාකාරීත්වයේ පැති දෙකක් පමණයි ඇද ගැනීම විසිකිරීම. අපි මේක ජල පොම්පේ දෘෂ්ටි කෝණයෙන් ගත්තාම ඇද ගැනීම සහ විසිකිරීම. මේ ඇදගත්තු දේ වැටෙන තැන ගැන කල්පනා කරනකොට එවැනි වචන යොදන්න වෙනවා. එතකොට මේන් පිළිනවා අර ක්‍රියාකාරී කේන්ද්‍ර ස්ථානයක දෘෂ්ටි කෝණයෙන් බලනකොට තමයි ඇද ගැනීමයි විසිකිරීමයි කියලා සංකල්ප දෙක ඇති වෙන්නේ. මෙතනම අපට පෙනෙනවා මේකට මැදි වෙන මුලාව මෝහය. ඔන්න දැන් ලෝභ ද්වේෂ මෝහ කියන එක තේරුම් ගන්න පුළුවන්. ලෝභ දෝෂ මෝහ කියන ත්‍රිකෝණේ මෝහ කෝණේ ඉඳලා විහිදෙන දෙක තමයි ලෝභයයි ද්වේෂයයි. ඇද ගැනීමයි විසිකිරීමයි කියලා අපි විවහාර කළාට එකම ක්‍රියාකාරීත්වයක අංශ දෙකක් පමණයි. ඉතින් මේ හැම එකකින්ම අපට පෙනෙනවා ද්වේතාව පිළිබඳ මහා ගැඹුරු ධර්මතාවක්. මේ කටු ආචාර්යින් වහන්සේලා වැඩිසලපිල්ලක් දක්වන තිකාරණ. වෙන එකක් තමයි අපි කලින් අවස්ථාවක සඳහන් කළ ධම්මපදයේ අමුතු විදේ ගාථාව. යස්ස පාරං අපාරං වා පාරාපාරං නෙවිජ්ජති. බ්‍රාහ්මණ වර්ගයේ සඳහන් වෙනවා රහතන් වහන්සේට එතරකුත් නැහැ, මෙතරකුත් නැහැ, එතර මෙතර දෙකම නැහැ කියලා. බැලුවාම මේක මහා පුදුම විදිය කියනවා. ඔන්නෝ තත්ත්වයක් තියෙනවා. දැන් එතකොට මේකල විවරණ ආශ්‍රයෙන් අපට පුළුවන් අර අපි සඳහන් කළ ගාථාවට යම්කිසි පිළිගත හැකි අර්ථයක් දෙන්න. තුරමතුලංච සම්භවං භව සංඛාර මාස්සදි මුනි. මුල් පදේ අර්ථය ගන්න පුළුවන් මේ විදිහට. තුලං අතුලං සමාන අසමාන කියන ඒ භේදය ඇති කරන්නා වූ භව සංස්කාරයන් මුනිවරයා හැරදැමීම. බුද්ධ මුනිවරයා තුලං අතුලං කියන ද්වේතාව හට ගන්වන භව සංස්කාර අතහැර දැමීම. අධ්‍යතරතෝ සමාහිතෝ අභින්දි කවචමි වාත්ත සම්භව. අධ්‍යාත්ම ශාන්තියෙහි මැලුනේ සමාධිමත්ව සන්නාහයක් බිඳලන්නාක් මෙන් ආත්ම සම්භවයේ බිඳ දැමීම. මෙන්න මේ සන්නාහය බිඳ දැමීම ඒ ගාථාව දේශනා කළ අවස්ථාවේදී සිදු වුණ දෙයක් නෙවෙයි. සම්බෝධිය ලැබූ අවස්ථාවේම සිදු වූ දෙයක්. බෝධි මූලයේදීම සිදු වුණ දෙයක්. එතන මේ ප්‍රකාශ කරන්නේ. මෙහෙම ප්‍රකාශ කරන්නට හේතුව මොකක්ද? බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය හැර දැම්මේ මාර්යා කීප සැරයක්ම ඇවිදිලි කළාට පස්සේ. බැලු බැල්මට මාර්යාගේ ඇවිදිල්ලට අවනතව වගේ බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය හැර දමලා තුන් මාසකින් පස්සේ තථාගත පරිනිර්වාණය වෙනවා කියලා ප්‍රකාශ කළා. මේක බැලු බැල්මට මාර්යාගේ කීමට යටවීමක් වගේ. නමුත් මෙතෙන්දී මේ ගාථාවෙන් ප්‍රකාශ වන්නේ ඇත්ත වශයෙන්ම මාර්යාට යට වුණා නෙවෙයි, මාර්යාගේ සන්නාහය වන ආත්ම සම්භව සන්නාහය කලින්ම විඳලා දාලා ඉවරයි. ඒක නිසා මාර්යාගේ ග්‍රහණයට අටු අහුවෙන්නේ නැහැ කියන එකයි මෙතෙන් ප්‍රකාශ වෙන්නේ. මෙතන කියවෙන මේ භව සංස්කාරය අතහැරීම, සමහර කෙනෙක් ඒ සූත්‍රයේ ආයු සංස්කාර අතහැරීම කියන අදහසත් එක්ක සම්බන්ධ කරන්න බලනවා. නමුත් මේ දෙක භව සංස්කාර කියලා කියන්නේ භවය ගොඩනගෙන සංස්කාර. ඒ භවය ගොඩනගෙන සංස්කාර බුදුරජාණන් වහන්සේ බෝධි මූලියේදීම හැර දැම්මා. අර විඥාන නාම රූප සංසාර වටේ සිඳ දැම්මා. චින්නම් වට්ටම් නමත්‍යති. අර දියසුලි අර ජලපොම්ප තවත් ක්‍රියා කරන්නේ නැහැ. ඒ సంతානෙ. එතකොට ආය සංස්කාරය කියන්නේ වෙනම දෙයක්. ආය සංස්කාරය කියලා මහා පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් වෙන්නේ අර සතර ඉදිපාද භාවිතය නිසා බුදුරජාණන් වහන්සේට තමන් මාංශයේ ආයුෂ දීර්ඝ කර ගැනීමට තිබුණ ශක්තිය තිබුණ හැකියාව. ඒ හැකියාවෙන් ප්‍රයෝජන ගන්න හැටියට ආනන්ද ස්වාමීන් වහන්සේ නිසි අවස්ථාවේදී ආරාධනා නොකළ නිසා බුදුරජාණන් වහන්සේ චාපාලජයේ තියෙන ස්ථානයේදී ඒ ශක්තිය අතහැරියා. ඒ අතහැරීම ඒ සූත්‍රයේම සඳහන් වෙනවා හරියට අර යමක් වම ආරාධනවා. යම් කෝපණිතං ආනන්ද තථාගතීන චත්තං වන්තං මුත්තං පහිනං පටිනිසට්ඨං ඔස්සට්ටෝ ආයු සංඛාරෝ ආදී වශයෙන් ඡේදයක් සඳහන් වෙනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ වේලාව පැන්නට පස්සේ ආරාධනා කළේ අනේ කල්පයක් වැඩින්න කියලා. එතකොට නැහැ දැන් වෙලා පහ වුණාමක් නිසාද ඒකමෝ දැන් වමාරලා දාලා ඉවරයි. ආය ජීවිතේ සඳහාවත් මම මේ වමාරපු ආයු සංස්කාරය තවත් ගන්නේ නැහැ ඇතුළට කියලා ප්‍රකාශ කළා. එතකොට ආයු සංස්කාරය වෙනමයි භව සංස්කාරය වෙනමයි. දැන් මෙන්න මේ විදිහට තේරුවාම අපිට පේනවා අපි මෙතෙක් විස්තර කළ මේ ද්වේතාව අඤ්ඤමඤ්ඤ සම්බන්ධතාවක් බව වටහාන ගැනීම නිසායි මේ සියලු මෙලුම් ගැටුම් මුලාවින් ලෝකී ඇති වෙන්නේ. අර දාන මැදීමට පිළ බෙදුනට පස්සේ Taman යාළුව දෙන්නෙක් බව අමතක වෙන්න වගේ තත්ත්වයක් මෙතන තියෙනවා. මහසියුම් ගැටලුවක්. මෙන්න මේ ද්වේතාව අවබෝධය තුළින්ම ජය ගන්න ආකාරය බුදුරජාණන් වහන්සේ භාවනා මානසිකාර ක්‍රම වලින් නොයෙකුත් අවස්ථාවල දක්වලා තිබෙනවා. ඉතාම හොඳ නිදසුනක් තමයි සූත්‍රාගත ධාතු මානසිකාර ක්‍රම. මේ ගැන තරමක් දුරට අපි සඳහන් කරලා තියෙනවා ධාතු විභංග සූත්‍රයේ ගැන සාකච්ඡා කළ දේශනාවේදී. නමුත් මේ අවස්ථාවේදී වඩාත් ප්‍රතිපදාවට ඉල්ල කරලා මේ ධාතු මානසිකාර ක්‍රමය ගැන විග්‍රහ කරතොත් අපට පුළුවන් සාරිපුත්ත ස්වාමීන් වහන්සේ දේශනා කළ මහා හත්තිපදෝපම සූත්‍රයෙන් ඒ අවශ්‍ය පාඨයක් උද්දృత වශයෙන් දක්වන්න. සාරිපුත්ත ස්වාමීන් වහන්සේ ඒ භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා ප්‍රතමාචාවුසෝ පටවිධාතු සියා අජ්ජත්තිකා සියා බාහිරා ප්‍රතමාචාවුසෝ අජ්ජත්තිකා පටවිධාතු යං අජ්ජත්තං පච්චත්තං කක්ඛණං කරිගතං උපාදින්න සියති විදං කේසාලෝ මානකා දන්තා තචෝ මං සංහාරු වට්ටි අතිමින්දාවක් අහදෙන ලගනන් කිලෝකම් පිහකං පප්පාසං අන්තං අන්ත ගුණං උදරියං කරීසං යං වාපනාඤ්ඤම් පිකින්චි අජ්ජත්තං පච්චත්තං කක්ඛණං කරිගතං උපාදින්න අයං මුච්චතාවුසෝ අජ්ජත්තිකා පටවිධාතු යාචාවුසෝ අජ්ජත්තිකා පටවිධාතු යාච බාහිරා පටවිධාතු පටවිධාතු රේවස තං නේතං මම මේසෝ හමස්මි න මේසෝ අත්තාති ඒව මේතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨම ඒව මේතං යථාභූතං සම්මප්පඤ්ඤාය දිස්වා පටවිධාතු යා නිබ්බින්දති පටවිධාතු යා චිත්තං විරාජේති කියදස්සේ එවෙත් මේ පටවිධාතු නම් කවරේද? පටවිධාතු ආධ්‍යාත්මිකද විය හැකේ බාහිරද විය හැකේ? කිමෙක් දේවත්නි ආධ්‍යාත්මික පටවිධාතුය අජ්ජත්තං කියන එක තමා පිළිබඳව කියලා කියන්න පුළුවන්. පච්චත්තං කියන එක තමාට විශේෂ වූ කියන අර්ථයෙන් ගන්න පුළුවන්. මේ වට සමහර විට පරිවර්තන ග්‍රන්ථවල බලනවා නම් මේ තත්වනා අමාරු පදයි දක්වලා තියෙන්නේ. අපි මේ ධර්මයේ තේරුම් ගන්න ඕන නිසා ටිකක් විස්තර කරලා බලමු. කරන්න බලමු. අඥාත්තං තමා පිළිබඳ පච්චත්තං තමාට විශේෂෝ කක්කලං රළු හරිගතං ගොරෝසු රළු පරළු උපාදින්නම් උපාදින්නම් කියන එකේ නිකුත් අර්ථ බෙහෙද තියෙන්න පුළුවනි. නමුත් වඩා සූත්‍රාර්ථයට අනුව තේරුම් ගත්තොත් තමාගේ සිරුරට අයත්සේ අල්වා ගන්නා ලද කියලා කියන්න පුළුවන්. උපාදින්න එනම් කෙස් ලොම් නියද සම්මස් නහර ඇට ඇත මිදුලු වකුගඩු හදවතක් මා බඩදිව පපුමස අකින් බහන් පැසුණු ආහාර මල හෝ අනිකුත් එවැනිම ඒ අජ්ජත්තං පච්චත්තං ආදී වශයෙන් දක්වන්නට පුළුවන්. තවත් යම් කිසි දෙයක් තිබෙනවා ඒ සියල්ලම ආධ්‍යාත්මික පටවි ධාතු වශයෙන් සැලකන්න පුළුවන්. බාහිර පටවි ධාතුව කියන එක ගැන අමුතු විස්තර අවශ්‍ය නැති නිසාම සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළා නැහැ. ඒක ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. සිරුරේ තිබෙන දේවල් හැර අනිකුත් බාහිර දේවල් මෙන්න මෙතන කියවෙන මේ වාක්‍යය ඉතා වැදගත්. යාචෞසු අධ්‍යාත්මික පටවි ධාතු යාච බාහිර පටවි ධාතු පටවි ධාතු රේවේස මෙන්න මේ වාක්‍යය ඉතාමත් වැදගත්. එවත්නි යම් මේ ආධ්‍යාත්මික පටවි ධාතුවක් වේද යම් බාහිර පටවි ධාතුවක් වේද මේ දෙකම හුදු පටවි ධාතුවමයි. මේ දෙකම එකයි කියන එකයි. පටවි ධාතු රේවේස දෙකම ඇත්ත වශයෙන්ම පටවි ධාතුම. පටවි ධාතු හැටියට සලකන විට දෙකම එක. තන්න ඒතන් මම නෑ ඒසෝ හමස්ති න මේසෝ ආත්තාති ඒව මේතන් යථාභූතන් සම්මප්පඤ්ඤාය දැක්ක. අන්න එබඳු මේ පටවි ධාතුව මේ මගේ නොවේ මේ මම නොවේමි මේ මගේ ආත්මය නොවේ යනුවෙන් සම්‍යක් ප්‍රඥාවෙන් මනා ප්‍රඥාවෙන් දැකිය යුත්තේ. යථාභූත වශයෙන් ඇති සතු පරිදි දැකිය යුත්තේ. යෝමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දිස්වා පටවි ධාතු යචිත්තං විරාජේති. මෙසේ යථාභූත වශයෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දැකලා පටවි ධාතු පිළිබඳව කලකිරෙනවා. මේ බිඳාව ඇති කරගන්න. පටවි ධාතු යචිත්තං විරාජේති. පටවි ධාතුෙන් සිත මෑත් කරගන්න. මේ විරාජිත විරාජේති කියන පදයේ එක්තරා අර්ථ ඡායාවක් තිබෙනවා. අපි කලින් අවස්ථාවකත් සඳහන් කළා සාමාන්‍යයෙන් අපි නොයල්ම කියන අදහසින් විරාගී කියන පදේ තෝරන්නේ. තවත් මේකේ අර්ථඡායාවක් තියෙනවා. හරියට වර්ණයක් සියදීයන් පාට මෙකීයන් වගේ අර්ථයකුත් තියෙනවා. ඒක නිදසුණක් අපි කලින් අවස්ථාවක සඳහන් කළා. පීතියට විරාග. පීතියේ ගෙවි යාමක් කියලා ගන්නවා. අවිජ්ජා විරාග ආදී මේ පදය දන්නේ අන්න අර විරාග කියන පදේ තියෙන විශේෂ අර්ථඡායාව නිසා. දැන් මෙතනදීත් අපිට කියන්න පුළුවන් පටවි ධාතුව සිතේ ඇදිලා තියෙනවා නම් ඒ සායම මකා හැරීම වගේ දෙයක් මෙතන කියන්නේ. නිබිදාවමගේ. එතකොට ඇතුළත පටවි ධාතුවත් බාහිර වෙති පටවි ධාතුවත් එකක්ම හැටියට අර ගැනීමෙන් හුදු පටවි ධාතුව වශයෙන් සැලකීමෙන් සිදුවන්නේ කුමක්ද? තණ්හා මාන දිට්ඨි වලට ඇති පදනම බිඳ වැටෙනවා. තණ්හා වශයෙන් යමක් අයත් කරගන්න දේ වෙනම තියෙනවා. මා වෙනම සිටිනවා. ඒතන් මම කියලා කියනකොටම එතනට දෙයතාවක් උපන්‍යාස වශයෙන් යටින් තියෙනවා. ඒතන් මම කියලා මේ මගේ කියලා කියනකොට මා වෙනමයි මගේදී වෙනමයි. ඒසෝ වහන්නස්මි. ඒ මාන වශයෙන් සන්නාවට අර විදියට මාන ගැන හිතනකොටත් ඒත් එහෙම. ඒසෝ වහන්නස්මි. මේ මම වෙමි. දැන් කණ්ණාඩියකින් මූණ බලනකොට මේ මමයි කියලා කියනකොට එතන අර කණ්ණාඩියේ තියෙන පිළිඹුව එක තමා කියලා ගන්න එක වෙනමයි. උන්නේ විදිය මහ පුදුම පටලැවිල්ල මෙතන තියෙන්නේ. එතකොට මෙතනින් අපි බලාපොරොත්තු වෙන්නේ ඒකේ විරුද්ධාර්ථයයි. ඒකන් මම කියලා ගන්නෙ නැහැ. ඒසු හමස් මේ මම මෙමි කියලා ගන්නෙත් නැහැ. ඒසු මේ අත්තා මේ මගේ ආත්මය කියලා ගන්නෙත් නැහැ. ඉතන ගන්නෙමක් නිසාද? අර දෙකම එකයි. මෙතන මනින්න බෑ. මනින්න ඉඩක් නැහැ. වෙන් කරන්න ඉඩක් නැහැ. උන්නේ විදියට මේ ඉන්න අපිට පේනවා මෙතනින් කෙරෙන්නේ එක්තරා විදියකට පිල් බෙදීමක් නැති කිරීම. පිල් බෙදීම නැති වෙනකොට දාන බෙදීමකුත් නැහැ. ඇත්ත වශයෙන්ම උපාදින්න අනුපාදින්න දෙක අතර තිබෙන්නේ එක්තරා විදියක දාන බෙදීමක්. දාන බෙදILLක් තිබෙන්නේ. උපාදින්න අනුපාදින්න කියලා අපි ගත්තොත් ශරීරයේ ධාතු පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතර ශරීරයෙන් පිට තියෙන ආහාර පාන ආදීයේ වවට වාතාවරණයේ හිමත් තිබෙන පටවි ආපෝ තේජෝ වායු කියන හතරක් ගත්තොත් මේ දෙක අතරේ තියෙන එක්තරා විදිහක දාන්න දෙILLා. මේ දාන් නැදින නිසා තමයි කායික වශයෙන් වාපිත් සෙම් කෝප එහෙම ඇති වෙන්නේ. තුන් දොස් කීපීමක් ඇති වෙන්නේ. මානසික වශයෙන් ලෝභ දෝෂ මොහ රාග දෝෂ මොහ ආදී වශයෙන් ඒ තුන් දොස් කීපීමකුත් සිදු වෙනවා. මේ ඔක්කොම සිදු වෙන්නේ මේ දෙක හැටියට ගැනීම. අන්නේ කියන ද්වේතාවයට තියෙන අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධතාව වටහාගෙන මේ බෙහෙද සමාන කිරීමයි එතකොට යෝගාවචරයට කරන්න වෙලා තිබෙන කාර්යය. මේ දෙක අතර තිබෙන මේ පරතරය අහක් කළාම ප්‍රශ්නයක් නැහැ. එතන කොටින්ම කියනවා නම් ප්‍රශ්නයක් නැහැ. හිත උපේක්ෂාව. දැන් ධාතු මනසිකාර්ය උපේක්ෂාව වඩා ගැනීම සඳහා පාවිච්චි කරන බව අපි සාමාන්‍යයෙන් ප්‍රකාශ කරනවා. නමුත් මේකේ ඇතුලේ තියෙන අදහස මොකක්ද කියලා කියන එක කල්පනා කරන්නේ නැහැ. මේ ශරීරයේ කෙස් නම් නියදත් සම්මාදී එක් එක් දේවල් වලට අපදුන්න විශේෂ වැදගත්කම විශේෂ වටිනාකමක් තිබෙනවා. ශරීරයේ බාහ්‍යව පෙනෙන සමහර දේවල් වලට අපි විශේෂ ඇල්මක් දක්වනවා. පිරිසිදුව තබා ගන්න උත්සාහ කරනවා. ඇතුළත තිබෙන දේවල් හංගගෙන ඉන්න උත්සාහ කරනවා. බඩවැල් ආදී අතුරු භවන ආදී. ඒකට මේ ඔක්කොම නිර්විශේෂ වශයෙන් ගත්තාම පඨවි. ඔක්කොම පඨවි කියලා ගත්තාම එතන තියෙන උපේක්ෂාව. අප හොඳ හැටියට මනාප හැටියට සැලකෙන දේවල් වලට ඇලීමකුත් නැහැ. අසුචි ආදී දේවල් පිළිබඳව පටිගියක් අමනාපයකුත් නැහැ. ඔන්නයි විදිහට ආයේ එතකොට ධාතු මනසිකාරයේ නියම ගැඹුරු අර්ථය තියෙනවා. මේ ධාතු හතරට දාලා ගත්තාම උපේක්ෂාවටයි සිටිනු. මේක වඩාත් පැහැදිලි වෙනවා. සතිපට්ඨාන සූත්‍රයේ ධාතු මනසිකාර පබ්බේ. පුනිච්ච පරම්භික වේ විකු මෙමෙව කායයන් යථාකිතං යථාපනිතං ධාතු සෝපච්ච වෙක්කති. අපි මස්මින් කායේ පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වාය ධාතු සේතාල් වික්‍රේ දක්ඛෝ ගෝඝාතු ගෝවා භෝඝාතු ගන්තේ වාසීව ගාවින් වදිත්වා චාතු මහපතේ දිලසෝ පටි විභජිත්වා නිසින්න වාස්ස ආදි වශයෙන් ඒ ධාතු මනසිකාර්ය පිළිබඳව ප්‍රකාශ කිරීම සතිපට්ඨාන නැවත දේ මහණුතෙම මේ කය යථාටිසං යථාපනිත මෙතන වැදගත් වචන දෙකක් කය ඔහි තිබෙන හැටියටම මේවා අනුදක්න ඇතුළට දාලා පරමාණු විග්‍රහයක් නොවේ මෙතන කියන්නේ මේ තියෙන හැටියට යථාටේ නම් යථාමණේත ශරීරයේ ඔහි සිටි ආකාරයෙන් පිහිටි ආකාරයෙන් ධාතු වශයෙන් මෙහි කරන ප්‍රත්‍යවේක්ෂා කරන මේ කයේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ධාතු හතර තියෙනවා ඇත්ත වශයෙන් මෙතන කෙටියෙනේ සඳහන් වෙන්නේ මේවා අනිත් සූත්‍රවල විස්තර වශයෙන් ප්‍රකාශ කරන නිසා මේවාට ශරීරයෙන් ගත යුතු නිදසුන් එතකොට මෙන්න මේ ධාතු හතර හැටියට දක්නක මෙතන උපමාවෙත් විශේෂත්වයක් තිබෙනවා හරියට ගවයින් මරන්නේ කෝ උගේ අතරසියේ කෝ එළදෙනක් මරලා කැබලි සිව් මහා සංදීර තබාගෙන මුතුන නැලැස් කියලා ඉන්නකොට අර ගව දෙනක තියෙන ඒ සංඥාවනේ ඒ වගේම මේ මස් මොන දෙනක ගින්නාවද කොහෙන් ආවද කියන හැඟීමකුත් නැහැ මේ මස් කැබලි කියන සංඥාව විතරයි තිබෙන්නේ අන්නේ විදිහේ විශේෂත්වයකින් එකක් අනිකකින් වෙන් කරගෙන නොගෙන තනිකරේ ධාතු හතරකම දැම්මාම විතේ බේතම උපේක්ෂාවට නැගුණේ. උපාදින්න අනුපාදින්න අතර තිබෙන පිළ බෙදීම වගේම තවත් පිළ බෙදීමක් තිබෙනවා. ඒකත් මෙන්න මේ සතිපට්ඨාන සූත්‍රයේ අප කලින් උත්සාහ කරලා මේ පිළ බෙදීම තමයි තමාසා අනුන් පිළිබඳ පිළ බෙදීම. ඒක නිසා තමයි ওই ධාතු මනසිකාර පබ්බේ අවසාන වෙනකොට ඉති අජ්ජත්තං වා කායකානුපස්සී විහෙති බහිද්ධා වා කායකානුපස්සී විහෙති අජ්ජත බහිද්ධා වා කායකානුපස්සී විහෙති මෙසේ තමාගේ කයෙහි හෝ කය අනුව බලමින් වාසය කරන අනුන්ගේ කයෙහි හෝ කය අනුව බලමින් වාසය කරන තමාගේ සහ අනුන්ගේ කයෙහි හෝ කය අනුව බලමින් වාසය කරන තමාසහ අනුන් කියන එතනත් පෙනෙන්නේ අර දෙගොල්ලම කියන එක දෙගොල්ලම එකයි කියන එක වගේ අර ද්වේතාවට පහරයි දෙන්නේ මෙතන තමාගේ කියන්නේ මේ ධාතු හතර. අනුන්ගේ කියන්නේ මේ ධාතු හතර. යථායිදං තථායතං යථායතං තථායතං කියන මූල ධර්මයේ ප්‍රත්‍යක්ෂ වෙන තා තමයි මෙන්න මේ කියන සම්මර්ෂණය කියන්නේ. මේ යම් සේදයක් එසේ, ඒ යම් සේදමයක් එසේ. ඉතින් මේනොත් අපට පැහැදිලි වෙනවා. සතිපට්ඨාන සූත්‍රයේ තිබෙන මේ විග්‍රහයනොත් අපේ සිත් පවතින්නේ නානත්තේ කියලයි. බාහිර ලෝකේ වර්ණනුව අප ඒ දෙයට නම් දීලා සංකල්ප හැකියට ඒව වෙන්නේ කරලා දක්වනවා. ඒක හිතට මහවදේ ඒ නානත් සංඥාවෙන් සිට ඒකත් සංඥාවට ගෙනීමට පියවරක් හැටියට ගන්න පුළුවන් මේ ධාතු මනසිකාරය. මෙතන තියෙන ධාතු හතරක් පමණයි. හිත බොහොම සැහැල්ලු. එතකොට ඔන්න ඔය විදිහට එතකොට සතිපට්ඨාන සූත්‍රයේ අර ගැඹුරු වර්ථය අපිට මතු කර ගන්න පුළුවන්. මේ ඉන්න අපිට පේනවා මේ සූත්‍රාගත මනසිකාරකමේ මූලික පරමාර්ථය ධාතියෝ ශුන්‍යතෝ පස්ස කියන බුද්ධ අවවාදයට අනුව ධාතුන් ශුන්‍ය වශයෙන් සැලකීම. ධාතුන් ශුන්‍ය වශයෙන් බලව කියන මේ බුද්ධ අවවාදයට අනුව මේ ධාතුන්ගේ ශුන්‍යත්වය වටහා ගැනීමයි මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතුන්ගේ ශුන්‍යත්වය වටහා ගැනීමයි ඒ සූත්‍ර ධර්මයේන ධාතු මනසිකාර්ථමේ පරමාර්ථය. නමුත් යම්කිසි හේතුවක් නිසා සමහර විට භෞතික වාදයට නැඹුරු වන භාරතීය දර්ශනවල බලපෑම නිසා දෝ මෙන්න මේ කියාවෝ සරල ධාතු මනසිකාරකමේ වෙනුවට සංකල්ප විතර්ක මගින් මේ පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු හතර හිතේ පැලපදියම් කර ගැනීමට කරන උත්සාහයක් වෙනි ශාස්ත්‍රීය පරිශන යම් යම් නිකායවල ඇති වෙන්න පටන් ගත්තා. නිකායන් පැන නගිනකොට ඉස්සෙල්ලා බලාපොරොත්තු වුණේ මේ පඨවි ආදී ධාතුන් සිතෙන් මකා ගැනීම. අතිදීර්ඝ කාලයක සිට අනාදිමත් කාලයක සිට සත්ව සංතානය ඇඳිලා තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ භූතයන් හතර දෙනාගේ රූප මකල හැරීමයි මුලින් තිබුණ පරමාර්ථය. නමුත් පහුවෙනකොට හරියට අර භෞතිකවාදී දර්ශනවල පරමාණු වාදයට අනුව කෙරෙන විග්‍රහ වගේ මේවා බෙදන්න පටන් ගත්තා. කේස් පලන තර්ක. වාචාර්ථය අනුව බලනකොට කේස් පලන තර්ක වලින් මේ පඨවි ධාතුව සිතේම තව තවත් තලකදියම් කරගන්න හොඳට පින්තාරු කරගන්න ධර්ම උත්සාහයක් බවට පත් වුණා මේ ශාස්ත්‍රීය පරිශීලනය. මේගෙන අපිට ටිකක් කල්පනා කරලා බලන්න සිද්ධ වෙනවා. සමහර විට ආචීර්ණ කල්පිනුත් ටිකක් ඈත් වෙලා. මෙන්න මේක නිසා ඇත්ත වශයෙන්ම අර නිවන් මඟ ඇහැරෙන තත්ත්වයක් පවා ඇති වුණා කියලා කියන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ පරිශීලනයේ ඒ වගේ දෙයක් නෙවෙයි. ධාතු හතර පිළිබඳ පරිශීලනයේ විදිහ දෙයක් නෙවෙයි. සංයුත්තනිකාය නිදාන සංයුත්තිය සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ පඨවි ආදී ධාතුන් හතර පිළිබඳව කළ පරිශීලනයේ ප්‍රතිපදයි. පඨවි ධාතු යහං වික්‍රේ ආස්සාද පරිේෂණං අචරින් යෝ පඨවි ධාතු ආස්සාදෝ තදජගමං යාවතා පඨවි ධාතු ආස්සාදෝ පඤ්ඤායමේ සෝසුදිත්තු. පඨවි ධාතු යහං වික්‍රේ ආදීනෝ පරිේෂණං අචරින් යෝ පඨවි ධාතු ආදීනෝ තදජගමං යාවතා පඨවි ධාතු ආදීනෝ පඤ්ඤායමේ සෝසුදිත්තු. පඨවි ධාතු යහං වික්‍රේ නිස්සරණ පරිේෂණං අචරින් පඨවි ධාතු යහං නිස්සරණං තදජගමං යාවතා පඨවි ධාතු යහං නිස්සරණං පඤ්ඤායමේතං සුදිත්. මේක තේරුණු මහණින් මම පඨවි ධාතුවේ ආස්වාද පරිශ්‍රණිය හැසිරුණා. ආස්වාදයේ ස්වමින් ගමන් කළා. යෝ පඨවි ධාතුවේ ආස්වාදෝ තදජ්ජනම පඨවි ධාතුවේ යම් ආස්වාදයක් වේද ඒක මම ලබා ගත්තා. යාවත පඨවි ධාතුවේ ආස්වාදෝ පඤ්ඤායමේ සුදිත්තෝ යම් තා පඨවි ධාතුවේ ආස්වාදයක් වේද ඒක මම ප්‍රඥාවෙන් අවබෝධ කළා. ඒ වගේම පඨවි ධාතු යහන් භික්කවේ ආදීනව පරිශනන ච මහණින් මම පඨවි ධාතුවේ ආදීනව සොයමින් ගියා. මේ මුළු මහත් සංසාරයම කළ පරිශනනක් එක ජීවිතයක නොවේ. යෝ පඨවි ධාතුවේ ආදීනව තදජිවම පඨවි ධාතුවේ යම් ආදීනයක් වේද මම ඒක ලබා ගත්තා. මම ඒක දැනගත්තා. යාචා පඨවි ධාතුවේ ආදීනව උපඤ්ඤායමේ සෝසුදිච්චෝ යම් තා පඨවි ධාතු යಾದින උපක්ෂප් වේද ඒක මම ප්‍රඥාවෙන් අවබෝධ කරගත්තා. පඨවි ධාතු යහන් වික්‍රේ නිස්සරණ පරිේෂණං අචරි මාණිනී මම පඨවි ධාතුෙන් නික්මීම සොයාගෙන ගියා. යම් පඨවි ධාතු යන් නිස්සරණං තදජ්ජ ගමං පඨවි ධාතුෙන් නික්මීම නිස්සරණයක් වේද ඒ මම ලැබගත්තා. යාවත පඨවි ධාතු යන් නිස්සරණං පඤ්ඤාමේ තංසුදිට්ඨං පඨවි ධාතු යම් තා නිස්සරණයක් වේද එම ප්‍රඥාවෙන් දරගත්ත. ඔන්නෝකයි බුදුරජාණන් වහන්සේ මේ ධාතු හතර පිළිබඳව පරිශීලනය. පඨවි ධාතු වගේම අනික් ධාතුන් පිළිබඳවත් මේ විදිහටම සඳහන් වෙනවා මේ සූත්‍රයේ. මෙතන මේ ආස්වාද කියලා ප්‍රකාශ කළේ ඒකේ සූත්‍රයේම සඳහන් වෙනවා පඨවි ධාතුව නිසා ඇතිවන සුඛ සෝමනස්ස දෙක. පඨවි ධාතුව කරනකොට කියන සැප සෝමනස් වේද අනේකයි ආස්වාදයි. අස්සාද කියලා ප්‍රකාශ වේ. පඨවි ධාතුවේ යම් අනිත්‍යතාවක් ක්ෂයවන වැයවන වෙනස් වෙන ස්වභාවයක් ඇද්ද? එයයි ආදී. නිස්සරණ හැටි ප්‍රකාශ කළේ පටි ධාතුව පිළිබඳ චන්දරාගය නැති වීම. චන්දරාග ප්‍රහාණ. මෙන්න මේ පරිශ්‍රණයේ ප්‍රතිඵල අනුවයි බුදුරජාණන් වහන්සේ අපට වෙන එකක් තබා සිව්පස පරිභෝගිය පවා දක්වා වදාළේ. ඒක හොඳට ප්‍රකාශ වෙන්නේ ආර්ය වංශ සූත්‍රයේ. සිව්පස පරිභෝගිය පිළිබඳව එහෙම සඳහන් වෙන තැන පාඨ කීපයක් සඳහන් වෙනවා. ලද්ධාති පිණ්ඩපාතං අගතිතෝ අමුච්චිතෝ අනජ්ජාපන්නෝ ආදීනව දස්සාවි නිස්සරණ පඤ්ඤෝ පරිභුජති. එතන අර අගතිතෝ අමුච්චිතෝ අනජ්ජාපන්නෝ කියන්නේ තෘෂ්ණාවෙන් ලෝභයෙන් හිජුකමෙන් නොබැඳී එයින් නුමුලාව ඒට යට නොවී එයින් අපට පේනවා ඒක ආස්වාද පක්ෂි. ඒ ආස්වාද පක්ෂයෙන් බේරෙන එකයි. ඊළඟට ආදීනව දස්සාවි. ඒක ආදීනවත් තේරුම් අරගෙන සාමාන්‍ය වැඩිපුර ආහාර ගැනීම පමණක් නෙවෙයි. ඒ ආහාර නිසා ඇති විහිගේ තම නෙවෙයි තාචිනව තියෙනවා. ඒ වගේම නිස්සරණ පඤ්ඤා. මේ ආහාරය ගන්නේ ආහාරය නැති කිරීම සඳහා. වෙන විදිහකින් කියනවනම් ආහාරං නිසාය ආහාරං පජහති කියලා ප්‍රකාශ කළා. ආහාරයම පිළිහිට කරගෙන ආහාරය අතහරින්නේ බුදුරජාණන් වහන්සේ අපට උපදෙස් දෙන්නේ. අන්නේ විදිහට නිස්සරණ පඤ්ඤා. ආහාරයෙන් මිදීම සඳහා ආහාර ගන්න. මේකත් බැලුවාම අර කලින් කියාවුක හේලිකා කියමන් වගේ නදුව අදහස. මේ ඉන්න අපට පේනවා. මෙන්න මේ ධාතු මනසිකාරයේ මූලික අදහස කුමක්ද? පහු කාලයක මේක කොයි පැත්තටද වැටුනේ කියලා. සංඥාව කියන එක මිරිඟුවක්. මේ මිරිඟුව ඔස්සේ දුවන්න වගේ සංකල්ප විතර්ක මගින් මේ ධාතුන් හතර ඔස්සේ දුවන්න යාම ඇත්ත වශයෙන්ම භෞතික විද්‍යාඥයින්ටයි කියදයක්. මෙතන උමනා කරන්නේ මේ අතිදීර්ඝ සංසාරයේ පට වියාපෝ ආදී මේ ධාතු හත නිසා සත්‍යා තුල ඇදී තිබෙන රූප සංඥාවෙන් මිදීමයි. රූප සංඥා මකා දැමීමට බුදුරජාණන් වහන්සේ හැම ක්‍රමයක්ම අපට උගන්වා වදාළා. මේ පට වියාපෝ තේජෝ වායෝ කියන මහා භූත ධර්ම හතර නිසා අප තුල තිබෙන ඇත්තා රූප සංඥාව. ඒ රූප සංඥාව නිසා තමයි නිමිති ගන්න. ඒ හතරම ඇත්ත වශයෙන්ම අනිත්‍යයි. නමුත් ඒව නිසා ඇතිකරගත් රූප සංඥාවල් අපේ සිත්වල පැලපදියම් වෙලා තියෙනවා. ඊටමත් නැත සංසාරයේ ගත්තු නිමිති තමයි සමහර කෙනෙක් ඔය ඇලුම් හෝ ගැටුම් හැටියට අරගෙන දීර්ඝ කාලයක් මේ සංසාරේ වඩන්නේ. මෙන්න විදිහකින් කියනවා නම් විතර්ක ප්‍රපංච. විතර්ක ප්‍රපංච වැඩින්න පටන් ගන්න මෙන්න මේ රූප සංඥාව නිසා. වෙන විදිහකට කියනවා නම් වර්ණ සංඨාන ආදී anu ඒ කියන්නේ බාහිර වර්ණයන් හැඩරුවන් අපි එකක් තව එකකින් වෙන් කරගෙන එකට නමක් එහෙම දාගෙන අලුත් බඳුන් වටිනාකම් මාරියි. ඒක තවත් සිතේ පැලගදියම් කරගෙන ඒ විදිහේ නිමිති ඇති කර ගන්නවා සිතේ. ඒ වටම තමයි අර සංඥා අනුසය කියලා කියන්නේ. මදුපිණ්ඩික සූත්‍රයේ එහෙම සඳහන් වුණා. සංඥා නානුසෙන්ති කියලා. රහත් සිතේ සංඥාවන් අනුසය වශයෙන් පවතින්නේ. නමුත් නොරහත් සිතේ යම් කිසි ප්‍රමාණයකට මේ සංඥා අනුසය වශයෙන් පවතිනවා. සඤ්ඤා අනුසය පිහිට කරගෙන විතර්ක රූපංච වඩමින් තම තමන්ම සංසාරයේ දුක් වවා ගන්න. මෙන්න මේ නිමිති සිතින් ගිලිහී යාමට නම් මේ පටවි ආදී ධාතුන් හතරේ ඇති ආදීනව පක්ෂය අවධාරණය කරන්න සිද්ධ වෙනවා. අන්න ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ බොහෝ අවස්ථාවල් වල බොහෝ සූත්‍රවල මේ පටවි ආදී ධාතුන්ගේ අනිත්‍යතාව ගැන සංවිධාන ප්‍රකාශ කළේ. අමුතු පරමාණුවාදයක් දේශනා කරන්න නොවේ ඒකටද. දැන් මේකට ඉතාමත් හොඳ නිදසුනක් අපට සමහර සූත්‍රවලින් දක්වන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ මේ පටවියාදී ධාතුන්ගේ අනිත්‍යතාව ප්‍රකාශ කළේ මේ භවනාටකයේ ඇති නිස්සාරත්වය තේරුම් කිරීමට. මේ භවනාටකයක් මවන රූප සංඥාව සත්‍යයේ සිත්වලින් මකා හැරීමට. දැන් සංස්කාර කියන වචනේ අපි නිතරම විවහාර කරනවා. නමුත් ඒකට තවත් අර්ථයක් අපි අර සිනමා නාට්‍ය දර්ශන ආදී උපමා දක්වන අවස්ථාවට කාර්ය කළා. සංස්කාර කියලා කියන්න පුළුවන් නාට්‍යයක සැරසිලි ආරැඳීම ආදී සියල්ලට. ඒකට බුදුරජාණන් වහන්සේ මේ මහා පොළවේ කථාන්තරයේ සමහර සූත්‍රවල දේශනා කරලා තිබෙනවා. ඒක නූතන විද්‍යාවෙන් කරන්න වගේ විද්‍යාත්මක ගවේෂණයක් නෙවෙයි. මේ මහා පොළවේ ඇති උනේ නැති මේක විනාශ වෙන්නේ නැති එහෙම ප්‍රකාශ කළේ. අපේ මේ රඟපෑම් වලට මේ සංසාරයේ කරන රඟපෑම් වලට වේදිකාව වශයෙන් එහෙම නැත්නම් වේදිකා සැරසිලි වශයෙන් තිබෙන මේ මහ පොළවේ ඇති අනිත්‍යතාව පෙන්වා දීමෙන් ඒ ගැන නිබ්බිදා විරාජයක් ඇති කිරීමයි අදහස. මේ මහ පොළොව වේදිකාවේ පෙන්වුම් කරන මේ නාටකයේ තියෙන සංස්කාර අපේ සිත්වලට බොහොම තදින් කාවදිනවා. සංඥා අනුසය වශයෙන් කාවදිනවා. ඒ නිසා තමයි මේ භාවයක් වෙන්නේ. ක්‍රමක්‍රමයෙන් භාවයක් වෙන්නේ. අන්න ඒක කැඩීමටයි බුදුරජාන් වහන්සේ යම්නම් සූත්‍රවල මේ මහ පොළොව කථාන්තරයේ අපට ඉදිරිපත් කරලා තියෙනවා. දැන් හොඳ නිදර්ශනයක් අග්ගඤ්ඤ සූත්‍රය. මේ අග්ගඤ්ඤ සූත්‍රයේ දැක්වෙන හැටියට කල්පාරම්භයේදී ලදරු පොළොව, ලදරු පෘථිවිය තනිකරම අන්ධකාරයේ ගැලුම් ජලයෙන් දැසුණු එකක්. ඒ කාලයේ හිටි ආභාසර ලෝකෙන් චුතව මේ පෘථිවියේ පහළ වුණු සත්වයින් විශේෂය. ඔවුන්ට ස්ත්‍රී පුරුෂ භේදයක් නැහැ. මනෝමය පීති භක්ඛා සයන් පබා අන්තලිඛතර ආදී වශයෙන් දක්වනවා. මනෝමය කයක් ඇති ප්‍රීතිය ආහාර කරගත් තමන්ගේම ශරීර ආලෝකයේ නහසේ ගමන් කරන සත්ව විශේෂයක් මුල් අවස්ථාවේ හිටියේ. මේ මහ පොළොවත් තනිකරම ජල පොළොවක් වගේ වර්ෂ කෝටි ප්‍රකෝටි ගණනක් ගෙවුනට පස්සේ මේ මහ පොළොවේ රසවත් යොදේ ඇති කී යොදයක් වෙන දෙයක් පහළ වුණු බව සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා, එතකොට මේ පොළොව දැවැන්ත දී කිරි බඳුනක්, එහෙම නැත්නම් හිම කිරම බඳුනක් වගේ වෙන්නේ ඇති. මේ හිටපු සත්වයන්ගෙන් කෙනෙක් කුතුහලයේ වැඩි කෙනෙක් අම්බෝ කිමේ විදම් භවිෂ්‍යති, අපෝයි මේ මොකක්ද කියලා ඇඟිල්ල ගහලා ලෙව කෑවා. උන්නේ ඉතින් රස තෘෂ්ණා දැසගත්තා ඒ සත්වයා තුල. මේ තැනත්ත මේක කරනවා දැකලා අනිත් ඇත් ඒ විදිහටම ඇඟිල්ල ගහලා ලෙව කෑවා. බලනකොට මේක රසවත් දෙයක්. ඊළඟට දෝ තින් මාර්ගෙන කන්න පටන් ගත්තා. හරියට අර කෑදර දරුවෙකුට අහුණ හිම කිරම බඳුනක් වගේ. ඔය විදිහට කරන්න පටන් ගත්තාම මොකද වුනේ? ශරීර ඕලාරිත වුණා. අන්න අර පක්කලන් කරිගතන් කියලා කිව්වා වගේ කර්කශ වෙන්න පටන් ගත්තා. සුෂ්ණා වැඩෙන්න පටන් ගත්තා. ඒ අනුව පරිසරයක් වෙනස් වුණා. අර වගේ අන්න ආදීනපක්ෂ. ඔය විදිහට ආදීනපක්ෂ පහළ වෙලා මහා පොළොව වැඩිගෙන වැඩිගෙන යන අතරේ සරල ජීවිතය වඩ වඩා සංකීර්ණ වෙන අතරේ තවත් වර්ෂ කෝටි ප්‍රකෝටි ගණනක් ගියාට පස්සේ මහගල්කුළු ගිරිහෙල් තැනිතලා ගොඩනැගිලි ආදීන් ගැවසුනේ දැන් මේ තිබෙන විදිහේ මහ පොළොවක් ඇති වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ සත්තසුරි යොග්ගමන සූත්‍රයේ සඳහන් කරනවා මේ විදිහේ මේ මහ පොළොවටත් යන කල දසාව කල්ප විනාශ අවස්ථාව ලංවන විට සූර්ය මණ්ඩල දෙක තුන හතර පහ හය හත පායාගෙන එනකොට මේ මුළු මහ පොළොව ඒ සියලු ගල්කුළු ගිරිහෙල් ආදී සහිතව එකණු ගිනි ජාලාවක් බවට පත් වෙලා ගිනි ගිනි දැවිලා ගිතෙල් තෙල් දැවුණ තැනක් වගේ අලුව දැලිවත් ඉතිරිනකොට එහෙම පිටින්ම විනාශ වෙලා යන බව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. එතකොට මෙතන පරමාණු ආදීකටවත් ඉඩක් නැහැ. ඊළඟට අවසාන වශයෙන් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ මේ දේශනාවේ පරමාර්ථය. ඒවං අනිච්චා භික්ඛවේ සංඛාරා, ඒවං අද්වා භික්ඛවේ සංඛාරා, ඒවං අනස්සාසිකා භික්ඛවේ සංඛාරා, යාවංචිතං භික්ඛවේ අයමේව සබ්බ සංඛාරේසු නිබ්බින්දිතුං අරං විරජ්ජිතුං අරං විමුච්චිතුං. මහණින් සංස්කාරයෝ මෙසෙයින් අනිත්‍යය, සංස්කාරයෝ මෙසෙයින් අස්ථිරය, සංස්කාරයෝ මෙසෙයින් ආස්වාද රස්තිය. කෙතෙක් දෙයක් මහණින්නි, ඔයත් ඇති සියලු සංස්කාරයන් ගැන කලකිරෙන්නේ, ඔයත් ඇති සියලු සංස්කාරයන් පිළිබඳව නොඇලෙන්නේ, ඔයත් ඇති සියලු සංස්කාරයන්ගෙන් මිදෙන්න.
ශ්‍රද්ධාවන්ත පින්නුතුනි, මෙම දෙසුම් පෙළ නොමිලයේ පින්නුතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්නුතුනි, මෙම දෙසුම් පෙළට සවන් දීමෙන් පසු නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස් කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.